रचित जन्मभूमि
जन्मभूमि एक साथ श्रीलंका संगमीन
संगमीन
अपे उदार
ලෝපුරා විසිරී සිටින දයබර ශ්‍රී ලාංකික අසන්නින් අදත් ජන්මභූමි ගුවන්විදුලි ස්ථාන නව ශ්‍රී ලාංකේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නේ ඕක්ලන් නගරයේ සිට ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන්ුයි ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ අදත් සුපුරුදු පරිදි මෙම වැඩසටහන සජීවීව ඔබ වෙත ගෙනෙන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. අද මේ සමග මං සමග කාන්තිත් සුසන්තත් මේ මැදේ රැඳී සිටිනවා ඔබ සම්බන්ධ වන්නට.
Jatiye naamayen
sangrama bhoomiye
ada deda
චන්ද්‍රලේකා පෙරේරායි එම ගීතය ගායනා කළේ. ඉතින් ඔබ දන්නවා දැන් මේ මාසේ කිව්වහම නත්තල් මාසේ මුළු ලෝකෙම නත්තල් සමරනවා. බොහෝ දෙනා කිතුරු බැතිවත් මතුන් සහ තවත් දෙනා වර්ෂාවසාන ප්‍රේසාදයට නැත්නම් අවර්ෂාවසාන හමු විදියට යොදාගෙනත් වර්ෂයේ සමාලෝචනය කිරීම සඳහා නවාසරට පාතබීම කොහොමද කියලා විදියට දීර්ඝ නිවාඩුවක් විශේෂයෙන් අපි ගත්තොත් අපි ජීවත් වෙන නවසීලන්තයේ ඔස්ට්‍රේලියාව වගේ දකුණු අපි කියන්නේ දකුණු අද්‍රවී තිබෙන රටවල නම් තද ග්‍රීෂ්ම කාලේ ඉතින් බොහෝ වෙලාවට වැඩිපුර නිවාඩුවක් අරන් තමන් මේ ග්‍රීෂ්ම ඍතුව නැත්නම් නත්තල් නිවාඩුව ඉතාම හොඳින් සමරනවා බොහෝ දෙනෙක් මේ උත්සවයක් විදිහට පීති උත්සව විදිහට පවත්වන නමුත් කිචන බැතුතුන් ඔවුන්ගේ ජේසු උපත සමරමින් විශේෂ ආගමික සේවාවන් සහ වෙනත් බැතිගී වාගේ දේවල් උත්සව දාන වාගේ කටයුතු සම්බිධාන කරනවා. ඉතින් නවසීලන්තයේ ඔබ දන්නවා අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 දෙසැම්බර් මාසේ 16 වෙනි සෙනසුරාදා සවස 6:30ට පැන්වේ සන්සිට් වී උපාරේ තිබෙන සෙන්ට් පැට්‍රික්ස් පැරිස් ශාලාවේදී නත්තල් ගීතිකා සහ රංගන නාට්‍ය සහ සංගීත සැඳෑවක් සංවිධානය කරලා තිබෙනවා. 2017 දෙසැම්බර් මාසේ 16 වෙනි සෙනසුරාදා සවස 6:30ටයි ස්ථානීය පැන්වේ සෙන්ට් පැට්‍රික්ස් චර්ච් ශාලාවේදී ඉතින් ඒ සමගම අප සූදානම් කරලා තියෙනවා පොඩි සාමාන්‍ය රාත්‍රී කෑම වේලක් ලබා දෙන්නට. ඉතින් කොහොම වුණත් මම හිතනවා හැමෝම මේ නිවාඩු දැන් මේ පාසල් දරුවන් නිවාඩු ලැබෙනවා දැනටමත් සමහර පාසල් වල නිවාඩු ලැබිලා මේ සූදානම් වෙලා ඉන්නවා. කොමනත් මේ අපි අසන්නන්ට සඳහන් කරන්න කැමති මේ 2017 අවසාන මාසේ දෙසැම්බර් මාසේ දෙවෙනි වැඩසටහනේ නත්තල් උත්සවයේ පෙර තව එක වැඩසටහනක් අපකින් ඔබ අපි මුණ ගැහෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු මොනවද අද තියෙන තොරතුරු මොනවද මේ අපි කොහොමනත් නත්තල් විස්තරය ගැන අපි පහුගිය සතියේ ඔබෙන් සඳහන් කළා. දැන් මෙතන ඔබ දන්නා මේ අහලා තියෙනවා දැන් මේ ටයිටැනික් කියන නෞකාව අපි ටයිටැනික් කියලා පසුගිය දවස්වල චිත්‍රපටියකුත් නැරඹුවා. ඉතින් ඒ චිත්‍රපටිය ඉතාමත් ජනප්‍රිය වුණා මම හිතන්නේ එක්තරා ගීතයක් නිසා සහ මේක සත්‍ය කතාවල් තුලින් ඒ කියන්නේ 1961 දී පර්ල් වරායට ජපනුන් විසින් බෝම්බ හෙලීමේදී විනාශ වූ ටයිටැනික් නෞකාව ගැන කතන්දරයක් තමයි ටයිටැනික් නැවත තිබෙනේ. මොහොදු නෞකා මොහොද බුදුබත් වීම ගැන කතා කරනට අනන්‍යතාවයේ බද්ධව තිබෙනේ ටයිටැනික් නෞකාවට මත වුණත් ඉතිහාසයේ අනතුරටපත් නෞකාවන් ගැන තොරතුරු බොහෝ තියෙනවා. මේ නෞකාන් අතර විවිධ හැඩතල තියෙනවා. ඇතැම් නෞකාන් විශාලත්වය සහ සුකෝභගීත්වයෙන් සුවිශේෂ. තවත් නෞකාවන් ඉතාම අඩු පහසුකම් යටතේ ප්‍රවාහන කටයුතු වෙනින් නිදා තිබෙනේ. කොහොම වුණත් මහසාගරයේ ඒ කිසිවක් තක්සේරු කළේ නැහැ. බ්‍රිතාන්‍ය නෞකා සමූහයේ විශාලතම නෞකාව ලෙසින් ලුසිටේනියා නෞකාව නම් කරේ 1906. 1915 වසරේ මැයි මාසයේ පළවෙනි දින 202 වෙනි ගමන් වාරයේදී මෙම නෞකාව ජර්මානු ටෝපීඩෝ ප්‍රහාරකින් අනතුරුපත් වුණේ. ගමන ආරම්භයට පෙර ආතු ඒ පිළිබඳ අනතුරු දැන්වීම් කීපයක් ලැබුණත් ඒ ගැන නොතක ලුසිටේනියා නෞකාව නිව්යෝක් සිට ලිවර්පූල් බලාගිය සිය ගමන් වාරය ආරම්භ කළා. මේ ගමන්ගත් මගින් බෙහෙවින්ම ප්‍රීතිපත්ව ගමනේ යෙදුන අතර එහි ගමන්ගත් ඇමරිකානු ධන කුවේරෙක් වූ ඇල්ෆ්‍රඩ් වැන්ඩබිල්ට වහාම නැවින් බහින්නයි රහස් පණිවිඩයක් ලැබුණත් නැව හදිසියේම පිපුරට පත් වුණා. මේ රහස් පණිවිඩ සමග සස්නා බලවීමට කිසියම් කොමාන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඒ සමග සම්බන්ධව තිබූ බවට සැක පහළ වන බවයි බොහෝ දෙනාගේ අදහස. නැව ගිලිනට ගත වුණේ විනාඩි 18ක් පමණ කෙටි වෙලා. ඒත් බොහෝ දෙනා අනුමාන කරේ මෙම නැව තුළ තිබුණු පුපුරණ ද්‍රව්‍ය නිසා මෙම අනතුරු වන්නට ඇතැයි කියා වුණත් අදටත් ලුසිටේනියා නැවේ පිපිරීම අභිරහසක් වෙලා. ඒ හැර එක් සැකයක්ව තියෙන වින්සන් චර්චිල් විසින් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ කර ගැනීම පිණිස මෙම පහර දීම සිදු කරන්නට ඇති බවයි. මෙම අනතුරු නිසා නැවේ ගමන්ගත් මගීන් 1962 අතරින් 1192 දෙනා ඉතාම අවාසනාන්තවලින් ජීවිතක් තෙරපත් වුණේ. එම්වී දෝනා නෞකාවේ අනුතුරු ඉතිහාස දික්වන්නේ 4000ක් වූ මගින් සංඛ්‍යාවකගේ ජීවිත ඉතාම අවාසනාවන්ත ලෙසින් අනුතුරටපත් කරමින් ටයිටැනික් පෙන් සැප පහසුකම් නොවුනත් ආසියානු නවක් ලෙස තිබුණු පහසුකම් නිසා මෙම MV දෝනා පැස් නෞකාව ආසියාවේ ටයිටැනික් යන විරුදාවලින් හැඳිනෙනවා 1987 වසරේ දෙසැම්බර් 21 වෙනිදා MV දෝනා පැස් නෞකාව සිය ගමන ආරම්භ කළේ සිය නැවේ ගමන් ගත හැකි මගින් 1500 වෙනුවට මගින් 4000ක් වෙනුවෙන් කෙසේ හෝ ඉඩකඩ සපයා දෙමින් නත්තල් සීතල ඉදිරියේදී මෙම නෞකාව තවත් නෞකාවක් සමග මහ සමුද්‍ර මැදියේ හදිසිය ගැටීමට ලක්වන විට වේලාව රාත්‍රී 10 වෙලාලු. නැව සමග ගැටුනේ පෙට්‍රල් සහ භූමිතෙල් බැරල් 8800කින් සමන්විත MT වෙක්ටර් නෞකාව සමග ගැටීම නිසා ගමන්ගත් මගින් ඉත අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑවා. ඇවිලෙන ගිනිදල් මැඩගෙන මුහුදට පැනගත් මගින් මෝරුන්ගේ ගොදුරු බවට පත් වෙලා ඇතමු නෞකාව ඇතුළේම ගිනිගෙන දැවි ජීවිතක් සිරපත් වෙලා 4000ක් පමණ පිරිස අතරින් ජීවිතේ බේරාගෙන තරම් වාසනාව ලැබුණේ 11 දිනක් අතරතරම් වූ අතලොස්සකට පමණයි. ඉතින් ඔලිම්පික්ස් නෞකා සමූහයේ තවත් එක් නිර්මාණයක් වූ බ්‍රිටනිකා නෞකාවේ සුන්බුන් තාමත් මුහුදුපත්‍රය සංග වෙලා තියෙනවලු. ඉතින් මේ දැනට මේ කොටස මම ඉදිරිපත් කරේ මේ මේ MT වෙක්ටර් නැත්නම් MV කියන නැව MD මේ ආසියාතික නැව ආසියාවේ ටයිටැනිකේ MV දෝනා පැස් නෞකාව මේ නත්තල් කාලි තමයි මේ කියලා තියෙන්නේ පෙට්‍රල් සහ භූමිතෙල් බැරල් 8800කින් සමන්විත MT වෙක්ටර් නෞකාව සමග ඉතින් අපි මේ ගැන සඳහන් තවත් තියෙනවා මේ මේ විදිහේ ඔලිම්පස් නෞකා සමගිය තවත් විස්තර ගැන අපි ඒ ගැනත් කතා කරනම් ඊට ඉස්සලා නැවතත් අපි මතක් කරන්න කැමති ඔබ මේ ඕක්ලන් නගරේ ජීවත් වෙනවා නම් අපි නැවතත් මතක් කරන්නේ අපේ නත්තල් උසුවේට පැමිණෙට කියලා මේ ඉතාමත් සාර්ථකව සහ විශාල කැරොල් කණ්ඩායමක් සම්බන්ධ කරගෙනයි මෙම නත්තල් උසුවය අපි සංවිධානය කළ තියෙන එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 දෙසැම්බර් මාසේ 16 වෙනි සෙනසුරාදා සවස 6:30ට පැන්ව සෙන්ට් පැට්‍රික්ස් චර්ච් ශාලා වීදී සවස 6:30 සිට ජපිනන් තවත් අපි ඊළඟ කොටසට යන ඉසලා තව ගීතයක් සවන් දෙමු මේ ගීතය ගායනා කරන්නේ J.A. Milton Pereira, ටිකක් පැරණි ගීතයක් මම හිතනවා ඔබ මෙම ගීතයට ප්‍රියතාවය දක්වන්නේ විශේෂයෙන් 60 දශකයේ ගීතයක් J.A. Milton Pereira තමයි මේ ගීතය ගායනා කරේ 1960 ගණන්වල මේ ගීතේ ඔබ සවන් දීලත් ඇති අපි බලමු නැවතත් ඒ ඔහුගේ හඬින්ම මෙම ගීතය ඔබට අසන්නට අපි ලබා දෙන්නේ J.A. Milton Pereira Gihana.
Malavira jinda, jinda jinda, ma පදවා පෙන්රන් පොංචිල්ලේ පරමාදරේගේ කිවූ කිවමල්ලේ ulpata adamaage tiyale dinden kolpe titata leela kollu re dinden kandu gata atare vilame devatuve penna pidure tire neve mundu ma padava pendan onchille paramadare gikyu
කාන්ති
ඔව් මේ නවතම තොරතුරක් ගැන තමයි කියන්නේ මේ දිනවල බොහෝ කතා බහට ලක්වන වන්න බේදවාදයට අභියෝග කළ රාජකීය විවාහය අප ගෙවමින් සිටින්නේ 21 වන සියවසේ වුවද බොහෝ සමාජයන්හි තවමත් වර්ණ ભેදවාදයේ දක්න ලැබෙනවා මේ වඩාත් පවතින්නේ කළු සුදු ભેදයේ වශයෙන් ලොව ඉහළම තලයේ වැජඹෙන ඇමරිකාවේ පවා එය පැහැදිලිව දැක ගන්න පුළුවන් ඒ කළු ජාතිකයන් ගණනාවක්ම පසුගිය කාලයේ සුදු ජාතික පොලිස් නිලධාරින්ගේ වෙඩි පහර වලින් ජීවිතයච්ඡේට පත් වූ බව මාධ්‍ය වාර්තා කළා කළු සමක් ඇති මිනිසුන් මුහුණ දෙන සමාජ බීඩන එබඳු වෙනවා මේ තත්ත්වයේ යටතේ කළු ජාතිකයන් උද්දාමයට පත් වෙන පුරතක් පසුගිය සතිය අසන ලැබුණා. ඒක අන් කිසිවක් නොව බ්‍රිතාන්‍ය හැරී කුමරුගේ විවාහයයි. ඔහුගේ විවාහය හා කළු ජාතිකයන් අතර ඇති සම්බන්ධය කුමක්ද? බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් වරයෙකු වන වේල්සේ හෙන්රි කුමරු නොහොත් කවුරුත් දන්නා පරිදි හැරී කුමරු වනාහි එංගලන්තයේ ඔටුන් නැමෙ චාල්ස් කුමරුගේ දිවංගත ඩයනා කුමරියගේ කනිෂ්ඨ පුත්‍රයා වෙනවා. රජකුරුලට උරුකම අතින් ඔහු පසුවන්නේ පස්වන ස්ථානයේ ජනමාධ්‍යවල නිරන්තර අවධානයට ලක්වන පවුල් වේනම් බ්‍රිතාන්‍ය රජ පවුල එහි අංක එකේ පසු වෙනවා. ඒ වගේම මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන පුද්ගලයා හැරි කුමරු බව රහසක් නොවේ. ඊට වඩාත්ම බලපෑත්තේ ඔහුගේ ආන්දෝලනාත්මක විවාහ ගිවිස ගැනීමයි. ඔහුගේ පමණක් නොව බ්‍රිතාන්‍ය රජ පවුලක් විසින්ගත් විප්ලවකාරීම තීරණයක් බවටද සැක නැහැ. පසුගිය දවසිය අනාගත මනාලිය සමග විවාහ ගිවිස ගැනීම සිදු කරනු ලැබුවා. ඒ සිය මව වූ ඩයනා කුමරිය සීවීම පිණිස ඉදිකර ඇති සන්කෙන් උද්‍යානයේදී 33 හැවිරිදි හැරීගේ මනාලිය වුණේ සුරූපී ඇමරිකානු නිලියක හා මෝස්තර නිරූපිකාවක වන මෙගන් මාකල්. චාල්ස් කුමරුගේ අනාගත ලේලිය විදේශීය කාන්තාවක වීම හෝ නිලියක වීම එතරම් පුදුමයට කාරණයක් නොවේ. එසේ නම් ඔවුන් විසින්ගත් තීරණේ විප්ලවකාරී වන්නේ කෙසේද? වටහාගත හැක්කේ මේගන් මාකල්ගේ ජීවිත කතාව තේරුම් ගැනීමෙන්. 1981 අගෝස්තු 4 වෙනිදා රුෂෙල් මේගන් මාකල් උපන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිසීදී. ඇගේ පියාවන තෝමස් උගමාකල් රූපවාහිනි ආලෝක අධ්‍යක්ෂකවරයෙක්. අයර්ලන්ත ලන්දේසි සම්භවයක් සහිත ඔහු එමි සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙගන්ගේ මව දොරියා රත්කා අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. ඇය එරට සමාජ සේවිකාවක මෙන්ම යෝග උපදේශකවරියක්ද වෙනවා. මේ කළුසුදු පහුල මෝනදුන් වර්ණභේදවාදී යටතේටන් මෙගම්ගේ කුඩා කාලයේ පටන්ම ඇය අත්විඳ තිබුණා. මට කුඩා කාලයේ මා සතුව බාබි ගර්ල් පවුල් දෙකක්ම තිබුණා. එකක් කළු ජාතික පවුලක්, අනෙක සුදු ජාතික පවුලක්. මේ දෙකටම මා ප්‍රිය කළේ නැහැ. ඇය සංග්‍රහවකට ලිපියක් පවසමින් මෙසේ පවසලා තියෙනවා. දිනක් මට මනාව ඇසුරුම් කළ තෑග්ගක් ලැබුණා. ඒ විවෘත කළ මට දක්නට ලැබුණේ මගේ සිතේ ඇදී තිබූ බාබි ගර්ල් පවුලයි. කළු ජාතික මවක්, සුජාතික පියෙක් හා කළු සුදු දරුවන් දෙදෙනෙක්. ඇගේ පියා හා මව විවාහයෙන් පසු පදිංචි වූයේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ. මෙගන් උපතලද්දී සුදු පෙහෙති සමක් ඇතිවයි. ඇයට කුඩා කරත්තයක තබා ඇවිද්දවන කළු සමක් සහිත දොරියාව එහි වැසියන් දුටියේ නැණීවරියක් ලෙස. මට නිතරම ඇසී තිබෙනවා මගේ අම්මාට ඕන් නැණී ආමන්ත්‍රණයේ යොදා කතා කරන්නාගේ ආකාරයේ අපි දිව්ගේ උයේ පන්න බේදවාදී ගුදුරු වශයෙන්. සමහර අය මගෙන් විමසාව තිබෙනවා ඇය මගේ ජීව විද්‍යාත්මක මවමද කියලා. ඇය එලි UK වෙත එම සංග්‍රහ වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා තිබුණා ඒ විදිහට. මෝස්තර නිරූපිකාව දවන මෙගන් ජනතාව අතර වඩාත් ජනප්‍රිය වුණේ රූපවාහිනී නාට්‍යමාලාවක වූ සූර්සි රඟපෑමෙන්. ඒ හැර ප්‍රින් හා CSI මියාමි වැනි රූපවාහිනී වැඩසටහන් වලද ඇය රඟපාලා තියෙනවා. චිත්‍රපට රෙමිම්බ මී වැනි චිත්‍රපට වලටද ඇය රාශියකටද ඇය රඟපාමින් දායක වෙලා. මෙගන් සමාජ සේවා කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේක්. World Vision Canada නම් ස්වේච්ඡා සංවිධානයේ ජගත් තානාපතිවරිය ඇය වෙනවා. එහි අනුග්‍රහයෙන් රුවන්ඩාවේ පැවති පිරිසිදු පානීය ජලය සැපීමේ වැඩසටහනද ඇය දායක වෙලා. මෙගන් මීට පෙර විවාහය සිටි කාන්තාවක්. ඇය විවාහී සිටියේ සමාගම් හිමිකරු ට්‍රේවෝල් එල්සන් සමගයි. විවාහෙන් වසර දෙකකට පසු දෙදෙනා දික්කසාද වෙලා. ඔවුන්ගේ මිතුරන්ගේ අදහස වූයේ කැනඩාවේම හිම හොකී ශූරකයෙකු මයිකල් ඩෙල් සොටෝ සමගද මෙගන්ගේ සමීප ආශ්‍රයයක් ඊට බලපෑ බවයි. මේ වසරේ කැනඩාවේ ටොරොන්ටෝහි පැවති ඉන්වික්ටස් ගේම්ස් නම් ක්‍රීඩා තරගාවලිය ඇය සහභාගි වුණා. ඒ හැරි කුමරුගේ අනුග්‍රහයෙන් පවත්වන්නක්. ඉන් පසුව වර්ක්ෂොප් ප්‍රදේශයේ වූ පොලෝ ක්‍රීඩා කරනු නැරඹීමට දැන් පැමිණ සිටියා. මේ මාසයේ පැවති පීපා මිඩල් ඒ කියන්නේ කේට් මිඩලින්ගේ සෝයිරිය හා මේස් මැතිව්ගේ විවාහ මංගල්‍යයට දෙදෙනා සහභාගි වුණා. මේ අවස්ථා කීපයේදීම ඇය හැරි කුමරුගේ පෙම්වතිය ලෙස නිසක ලෙසම පෙනී සිටිය. එහෙත් සිය පවුල් වල අවසරය ලබා ගන්නා තුරු ඔවුන් මාධ්‍යයට ස්ථිර අදහසක් හෙළිකලේ නැහැ. කෙසේ හෝ අන්තිමේදී ඔහු ජයග්‍රහණය කළා. විමතියට කරුණ වුණේ කළු ඇමරිකානු යුවතියක සිය ඥාතිවතියක ලෙස බාරගන්න රජ පවුල දැක්වූ නම්‍යශීලී බවය. ඒ අනුව හැරි කුමරු හා මෙගන් මාගල් විවාහ ගිවිසගත්තා. මේ සිද්ධියත් සම කළු ඇමරිකානු තවන් අතිවිශාල ප්‍රමාණයක් මෙගන්ගේ සමාජ ජාල වෙබ් අඩවියට සුභාශිංසන එක් කර තිබුණා. දිනක් තුල ඇගේ වෙබ් අඩවිය සුභ පැතුම් 9200කට අධික සංඛ්‍යාවකින් පිරී ගිහින් තියෙනවා. සමේ වර්ණයේ මත ගෞරවය හා ප්‍රශංසාව තීරණය වන රටක කාන්තාව ජගත් රඟ මඩලට නැග සිටින ආකාරය දැකීමට මගේ දැස් වාසනාවන්ත වූවා. ඇය ඔප්පු කළේ අපටත් ප්‍රීති වීමට කාරණයක් ඇති බවයි. වෙබ් අඩියේ වැඩිම ප්‍රතිචාරයේ හිමිව තිබුණේ ටයිලර් යාන්ගේ මෙම ට්විටර් පණිවිඩයටයි. බ්‍රිතාන්‍යයේ ලේකා සමාර ලින්ටන් පවසන්නේ හැරි කුමරුගේ අනාගත නැන්දනිය වර්ණ භේදවාදී දඩු අඬුවට හසු කළු ජාතික කාන්තාවක් යනුවෙන්. ඒ වගේම මෙතරම් සතුටක් විස්තර කිරීමට මා සතුව වචන නැහැ. ඩයනා කුමරියගේ පුතෙකු කළු ජාතික කාන්තාවක් විවර කරගන්නවා දැකීමට මගේ මිත්තණිය හිටියා නම් කියා මට සිතෙනවා. කලි අමරිකානු ලේකා ඇෂ්ලි ගෝඩ්ගේ ට්විටර් පණිවිඩයේ හිම සඳහන් වෙනවා. මෙගන් මාකල් යනු විවිධ ජනවර්ග ගණනාවක් ඇසුරු කළ යුවතියක්. කළු සුදු වර්ණ ભેදේ ගැන කුඩා කල පටන් කටුක අත්දැකීම ඇය සතුයි. සම්ප්‍රදායික සුදු පවුලක් වෙත ඇය යන්නේ එම බැරති අතීතයත් රැගෙනයි. ප්‍රින්ස්ටන් සරසවි ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක වන නෙල් එර්න්වින් පෙන්ටන් මෙසේ සඳහන් කරනවා. මේ 21 වන සියවසේ හැරෝම් ලක්ෂයක් වේවි. ඉදිරි පරම්පරා කීපය තුළදීටවත් එවැනි වෙනසක් සිදුවන එකක් නැහැ. අපට ඉදිරියේදී බලාගත හැකි ඔවුන්ට ලැබෙන දරුවන් මොන වගේ වේවිද කියා. එක්කෝ ඔවුන් සුදු වේවි නැත්නම් තුඹුරු පාට වේවි. ඇය වැඩිදුරටත් පවසනවා. කෙසේ හෝ වේවා වන්න ભેදවාදයෙන් නිතර පීඩා ලබන කල්නු ඇමරිකානුවන්ට මේ අමන්දානන්තයට හේතු වන කාරණයක් බවට සැක නැහැ. එහෙත් ඔවුන්ට ප්‍රීති වීමට තව දවස් තියෙනවා. ඒ එළඹෙන වසරේ මැයි මාසයේදී යෙදෙන හැරි කුමරුගේ විවාහ මංගල්‍ය උත්සවයත් සමගින් ඒ මෙතෙක් පැවති රාජකීය මංගල්‍යයට වඩා වෙනස් එකක් වේවිද තීරණය කාලයට බාර දෙමු.
විශාරද මාලනී බුලත්සිංහලගේ හඬ.
රජ මෙදුරෙක
ඉරිසල කාන්ති ඉදිරිපත් කර ඇතරම මේ රජපෞලි හරි කුමාරයා කළ සමාජ විපර්යාසය කරන්නට යන ඔබ ඒකට සමන් දුන්නා. ඉතින් කොහොමද අපි මේ කාලෙන් කාලට වෙන දේවල් බලාගෙන ඉන්නවා. ඉතින් සාධාරණීකරණය කරන්නට ඇතරම බොහොම මේ දේවල් කාලෙන් කාලට සුබවාදී අන්දමට තමයි වෙනස් වන්නේ. ඉතින් තවත් මේ මේ තොරතුර තියෙනත් මම ඉස්සලා කතා කරේ අර මුදුපත්ලියට තිබුණ නැව් ගැනනේ. ඔලිම්පස් නෞකා සමූහයේ තවත් එක් නිර්මාණයක්ම බ්‍රිටනිකා නෞකාවේ සුන්බුන් තාමත් මුදුපත්ලිය සංග වෙලා. ලෝක යුද්ධ සමයේ තුවාලත් සොල්දාදුවන්ගේ කටයුතු වෙනුවෙන් පවරාගත් මෙම නෞකාව 1916 වසරේ නොවැම්බර් 21 වෙනි දින ඇගේ 6 වෙනි ගමන් වාරයේ අතරදී අනතුරට පත් වුණේ. මේ අවස්ථාවේදී සාගරයේ අතුරා තිබුණු බෝම්බයකගේ ගැටි නැව අනතුරට පත් වෙලා විනාඩි 10ක් කාලයක් තුල ජලයෙන් නැව ගිලියාමට ආසන්න තිබුණත් නෞකාවේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් බොහෝ දිනකට තමන්ගේ ජීවිත බේරා ගැනීම තරම් වාසනාවක් උදා වෙලා. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් පිරිස 30 දෙනෙකුට සීමාව සහ කාලගුණය තරම් අයහපත් නොවීම නිසා මෙම මගින්ගේ ජීවිත ගලවන්න පහසු වෙලා තිබෙනේ. ඇමරිකානු ජනපදයන්ගෙන් එක් රැස් කරගත් සම්පත් සමග යාත්‍රා කරමින් තිබුණ සැන් ජොසේ නෞකාව හදිසියෙන් ප්‍රංශ පහරයට ලක් වෙලා 17 වෙනි සේවයසට අයත් මෙම ස්පාඤ්ඤ රුවල් නෞකාවේ ගබඩා කර තිබුණ පුපුරු ද්‍රව්‍ය නිසා පුපුරා ගිය නැව කොලොම්බියානු මුහුදු සීමාව අසන්නේදී මුහුදුපත් වුණේ. 1708 වසරේදී විනාශයට පත් සැන් ජොසේ මුල් කරගෙන නැවත කතාබහ ගොඩනැගුණේ 2015 වසරේ. කොළොම්බියානු ඉතිහාස මානව විද්‍යා ආයතනයේ මගින් මෙම නෞකාව සොයාගත් බවට නිවේදනය නිකුත් වෙත් ඇමරිකාවේ සර්ච් ආමාඩා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1982 වසරේදී ඔවුන් විසින් මෙම ගිලීගිය නෞකාව සොයාගත් බව. ඒත් කොළොම්බියාව කියා සිටින්නේ නැව හඳුනාගත් බවට සර්ච් ආමාඩා ආයතනය සඳහන් කරන ස්ථානය සහ කොළොම්බියාව සඳහන් කරන ස්ථානය අතර වෙනස්කම් ඇති බව. ඒ සමග 1999 වසරේ ඔස්ට්‍රේලියාවට ආයත SS වරහන් නෞකාව දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් බලා යාත්‍රා කරලා මගින් 211ක් කික්ක ජූලි 21 වෙනි දින හදිසියෙ නැවෙතින් ආලෝක ධාරාවක් දක්න ලැබුණු අතර හදිසියෙම නැව අතුරුදන් වෙලා වසර 100ක් පමණ කාලයක් පුරා වරහන් නැව සොවමින් බොහෝ දෙනා වෙහෙසටපත් වුණත් මේ මුල් කරගෙන කිසියම් හඳුනාගෙන ඉදිරිපත් කිරීමට එමලින් රවුන් සමත් වෙලා වසර 22ක් පුරා වරහන් සොවමින් වෙහෙසුන ඇය 2004 වසරේදී කියා සිටින්නේ මෙම නැව අතුරුදනට ඇත්තේ සැඩරාල පහලකට හසුවන්නට ඇති බව. ඊට අමතරව නැව මුල් කරගෙන ගොඩනැගී ඇති අභිරහස් කතාවන්ද නැතුවම නෙමෙයිලු. NXCG එකට අනුව කඩුවක් අතකට පුද්ගලිකයේ දර්ශනයක් නිසා මෙම නැවේ ගමන්ගත් මගින් නිතරම මහත් භීතියට පත් වෙනවා. එම කඩුවේ ලේ පැල්ලම් පවා තිබුණ අතර මෙම අනතුරට පෙරාතුව එහි ගමන්ගත් මුහුදු සංචාරක කෝට් සෝය නැවෙන් බැස ගියේ මෙම අද්භූත පුද්ගලයා දර්ශනය වීම නිසා. වටිනාකමින් ඉහළ තලයේ වැජඹුණත් සමුදුරු දිය ඒ කිසිවක් මායිම් කරලේ නැහැ. නොස්ටා සිඤ්ඤාරාඩි අටෝවා යන ස්පාඤ්ඤාචරී ඉංග්‍රීසි අර්ථය එයයි. ස්පාඤ්ඤ හතරවෙනි පිලිප් රජතුමාට අයත් මෙම රුවල් නැව 1622 වසරේ සැප්තැම්බර් 4 වෙනි දින කියුබාවේ හවානා සිට ගමන ආරම්භ කරන ලද්දේ දකුණු ඇමරිකානු කලාපීන් එක් රැස් කරගත් විශාල ධන සම්පාරයක් සමග හදිසියේම ඇති වුණු සුළු කුණාටුවක් මගින් නොස්ටා සිඤ්ඤාරාඩි අටෝවා සමග ගමන්ගත් සෙසු නැව විනාශ වෙලා මෙම නැව කණ්ඩායමේ ගමන්ගත් මගින් 265 දෙනා අතරින් ජීවත් වීමට වාසනාව වෙලා තිනේ 5 දෙනෙක් විතරයි. නැවත ඔක්තෝබර් මාසයේ ඇතුණ දෙවෙනි කුණාටුවේ නැව සමුදුරේ සොයාගත නොහැකි ලෙස සැඟවි ගියත් මෙම නැව සමග සමුදුරට ගිලී ගිය ධනෙ සොයාගෙන යුතු බව ඇමරිකානු කුකුළු ගොවිපළ හිමියෙකුට හිතුණා. මෙල් ෆිෂර් නැමැති මේ තැනැත්තා 1969 වසරේදී සැඟවුණු ධනෙ සොයා ගියා. ඔහුට විටින් විට වටිනා නිධානයන් හමු වුණත් පුතු සහ ලේලිය බෝට්ටු අනතුරකින් මිය ගියත් මෙල් ෆිෂර් තමගේ අරමුණ අත්හැරියේ නැහැ. ඒත් මෙල් ෆිෂර්ට වඩා ඔහුගේ පුත්‍රයෙකු කේන් ෆිෂර් ඉක්මන් වුණා. එදී වටිනාකමින් යුක්ත වස්තු පමණක් නොව පැරණි පිඟන් සහ යුද ආයුධ පවා හමු වෙලා ඒත් මේ වෙනින් තමගේ විහිස ගැන නඩුවක් මෙල් ෆිෂර් විසින් පවරන අතර ඒ ප්‍රතිපලයක් ලෙසින් මෙල් ෆිෂර්ට මෙම නැවී වටිනා සම්පත් පිළිබඳ අයිතිය ලැබුණා. ඒ කතාව තවත් අවසර නැහැ. හමු තිබෙන දෙයට වඩා තාමත් හමු නොවුණු දේ බොහෝ වටිනා බව සඳහන් කරන විශේෂඥයන් කියන්නේ කපිතාන්ගේ කැබිනේ ඇති මර කත මැණික් සහ රත්රන් කොටස් සමුදුරේ නිදිගතව ඇති බවයි. ඉතින් මේක සත්‍ය වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට පැරණි යන්ත්‍ර සූත්‍ර වලට මේ අධික වටිනාකම තිබුණු රත්තරන් රිදී ඒ වගේ දියවන්ති වගේ ද්‍රව්‍ය යොදාගෙන තියෙනවා. අද ඒ සමග අපි දැන් තවත් අතීතයට ඔබ ගෙනියන්න ලෑස්ති. ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට අපි දන්නවා චිත්‍රපට අපි නරඹලා තියෙනවා. දැන් කුඩා කාලේ බොහෝ වෙලාවට අපි චිත්‍රපට ශාලාවට ගිහිල්ලා ගැලරිය නැත්තම් දෙවෙනි පන්ති ඉඳගෙන එහෙම නැතිනම් අපි සමහරලාට ඉරිදා ගෙදරින් යනවා බෝඩිමට යන්න කියලා. බෝඩිමට යන්න නැතුව ළඟම තියෙන නගරයට ගිහිල්ලා දෙකමාරේ 2:30 චිත්‍රපටිය නර්මල තමයි අපි මේ යන්නේ. කොහටද? බෝඩිමට. ඉතින් ගුරුවරු දන්නෙත් නැහැ, සමහර දෙමාපිය දන්නෙත් නැහැ. 755 ගැලරියට 760 ගැලරියට එහෙම නැත්තම් රුපියලයි දෙවෙනි පන්තිය. ඉතින් මේ මං කියන්නට යන්නේ තවත් විස්තරයක් ගැන. මේක ඔබ මේ ගීතය අහලා තියෙනට ප්‍රසිද්ධ ගීතයක්, කනට හුරු ගීතයක්. මේ චිත්‍රපටියේ රංගපාන්නේ දැනට ඔක්ලන්ඩ් නගරේ ජීවත් වෙන ලසන්ත ශ්‍රීනාත් හේරත්ගේ මෑණියන්. ඉතින් මෙම ගීතය ඔවුන්ට අසන්නට ලබා දෙන්නට ඕන කියලා මම අදහස් කරා. චිත්‍රපටියේ රන්නොන්චිලා, මේ රන්නොන්චිල තාලි ඔන්චිල් පදින යුවතිය තමයි මේ ලසන්තගේ මෑණියන්. ඉතින් මේ ගීතය විශේෂයෙන් ඉදිරිපත් කරන ශ්‍යාමලි, දිලොක්ෂි, මිඳුලි, දුලිනා සහ දුලාන්. මං දන්න හරිද කියලා මේ නම්. කොහොමනත් ඔබ වෙනින් තමයි මේ ගීතය අපි බලමු. මේ ගීතයට සවන් දීලා මේ රන්නොන්චිලා චිත්‍රපටියේ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරපු ගීතයක්. 1971 වසරේ තමයි මේ චිත්‍රපටිය
කොහෙන්ද පුංචි නරම යන්නේ
කොහෙද යන්නද බං? දැන් දවස් දෙක තුනක් මෙව්ව හම්බුණාය. එයා ඉන්න තැනක එයා හිටපු, දැන් අපි ඉන්න තැනක අපිමු. වර යන්න. ඒ ආච්චිට රාතිය
රන් කෙන් වෙන්
සවන්දිමින් සිටින්නේ නාසිලන්තේ ඕක්ලන් වර්සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම වදාදාක රාත්‍රී 8:15ට ගුවන්විදුලි මුසුවන ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහනටයි දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi web අඩවිය ඔස්සේ මීට සවන්දි හැකි නත්තල් ගීතිකා සහ වසර අවසාන සාදිය සංගීත සඳෑව 2000 නත්තල් ගීතිකා සහ වසර අවසාන සංගීත සඳෑව 2017 දෙසැම්බර් මාස 16 වෙනි සෙනසුරාදා සවස 6:30ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සා අනුග්‍රහයෙන් සා නව ශ්‍රීලන්ත ශ්‍රී ලංකා පදනමේ අනුග්‍රහයෙන් පැන්ව සෙන්ට් පැට්‍රික්ස් චර්ච් ශාලාවේදී පැවති ඔබ සැමටයි මේ ආරාධනය 2017 දෙසැම්බර් මාස 16 වෙනි සෙනසුරාදා සවස 6:30ට පැන්ව සන්සිට් වියු පාරේ සෙන්ට් පැට්‍රික්ස් චර්ච් ශාලාවේදී නත්තල් ගීතිකා සහ වර්ෂ අවසාන සංගීත සැදෑව හොඳයි එහෙමනම් අපි කාන්ති සූදානම් වෙලෙන්න තවත් බලමු කාන්ති මොනවද ඉදපත් කරන්නේ කියලා
ඔව් මේ දෙසැම්බර් මාසේ විශේෂ වෙන්නේ නත්තල ගැන කියලානේ ඒ නිසා මං හිතුවා පියතුමෙක් ගැන විස්තරයක් සඳහන් කළොත් හොඳයි කියලා කතෝලික සභාවේ දේශීය ලකුණ ඈනස් පෝරුතොට පියතුමා කඩුවෙන් තුවක්වෙන් හෝ තාන්නමානවලින් මෙරට ජනතාව කතෝලික සසුනට ඇතුළු කර ගැනීමට පෘතුගීසින් වෙරදරුව දේ සමක්සයක් වශයෙන් එතරම් සාර්ථක වුණේ නැහැ. පසුව ගොන්සවෙල්ස් පියතුමා ස්වදේශීය භාෂාවෙන් ඉගෙන කතෝලික දහම සිංහලෙන් හා දෙමළෙන් රමණීය ආකාරයෙන් ඉදිරිපත් කිරීම නිසා කතෝලික සසුනට දේශීයත්වයක් ලැබුණා. ලෝ ප්‍රචලිත කිතු දහම ස්වදේශිකයන්ට සමීප කරවීම සඳහා ඊට දේශීය ලක්ෂණ ඇතුළු කළ විශිෂ්ට වූ පිරිසක් පසුව බිහි වුණා. එඩ්මන් පීරිස් පණිවරයා, චීර ප්‍රසිද්ධ ගීත රචක මර්සලින් ජයකොඩි පියතුමා, සුනිල් සාන්ත ගායකයා වැනි අය නිසා මෙයට ක්‍රිස්තියානියට දේශිකත්වය ලැබුණා. මේ අරබයා සිය ජීවිත කාලයේම කැප කළ තවත් උදාර පුද්ගලයෙක් වන්නේ ඈනස් පෝරුතොට පියතුමා. ඔහු උපන්නේ 1931 අගෝස්තු 31 වෙනිදා ඉගෙනුම ලැබුවේ මාරවිල රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයේ. ඉන්පසු බොරෙල ශාන්ත ඇලෝසියස් නවක පූජක දෙව් සත්හලට ඇතුළුව පූජකවරය සඳහා ඉගෙනුම ලැබුවා. ඔහු ඒ සිංහල සාහිත්‍ය සංගමයේද සිටියා. බොරෙල්ලේ ශාන්ත බර්නාඩ් පූජක දෙව් සත්හලේ සිටියේ 1950 සිට 1955 දක්වා. ඔහු ලෝක ලෝකේ නම් දෙව් සත්හල නිල සංගරාවෙත් ප්‍රධාන සාමාජිකයෙක් වුණා. 1955 සැප්තැම්බරේ සිට 57 ජූලි දක්වා මහනුවර අම්පිටියේ ලංකා ජාතික දෙව් සත්හලේ ඔහු සිටියේ. ගොන්සාවෙල් සිංහල ආයතනයේ පළමු සභාපති කොටහේනිය ආසන දෙව්මදරේ අතිගරු තෝමස් කුරේ පියතුමන් අතින් පූජකවරය සඳහා ඉගෙන ගත්තා. කොටේනේ ශාන්ත ලුසියා ආසන දෙව්මදර 9 වැනි සහායක වූයේ 1957 සිට 1959 මේ මාසයේ දක්වා. පමණුගම ශාන්ත ජෝසප් දෙව්මදුරේ 2 වැනි සහායක වූනේ 1960 දී. ඉන්පසු දෙහිවල නේරියන් ප්‍රනාන්දු පියතුමාගේ සහායක වුණා. දෙහියාගත කුඩාමඩු ජපමාල දෙව්මාතා දෙව්මැදුර උදම්මිට පිලිප් නේරි කිනිගුඩ මරිය හොරෙන්තියා දඹදුරේ ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරු හතරහා YCS තුඩලු ශාකා 45 දිස ආත්මික අධ්‍යක්ෂකුණෙත් මෙතුමා. මීගමුහා කඩවත දිදිශා ගී අපෝස්තලික පූර්ණ කාලනික උපාධ්‍යක සේවක හැටියට ක්‍රිස්තු නිවසා මරිය නිවස මධ්‍යස්ථානවලද සේවය කර තිබෙනවා. කැලණිය මීසම් පාලක ලෙස පෑලියගොඩ පිලපිටිය කැලණිය වරාගොඩ හාසියඹලාපේ දෙව්මැදුරුවලටද ඔහු සහාය සේවය ලබා දී තියෙනවා. 1970 වසරේ තවත් සුවිශේෂී වසරක් වුණා. 1970 දෙසැම්බර් 5 වෙනිදා පියය කිහිපයකට පැමිණි පහක් පාන්සේ පිළිගැනීමේ මණ්ඩපේ රැලි පාලම් වලින් නිම කිරීමේ ප්‍රධානියාද ඔහු වුණා. 1972 සිට 1982 දක්වා අන්තර්ජාතික කතෝලික සිනපා පාර්ෂදයේ කියන්නේ OCIC හි ලංකා ජාතික අධ්‍යක්ෂකරයාද වුණා. ආසියාවේ OCIC හි උපසභාපතිවරයාද 1977 සිට 80 දක්වා ඔහු වුණේ. අන්තර්ජාතික ධර්ම දූත සේවා සංගම්වල කොළඹ පදිංචි අධ්‍යක්ෂක වූයේ චන්දෙන් තේරිපැත්වීමෙන්. දෙවමැදුරු පහකින් යුතු කළුතර කලමුල්ල මීසම් පාලකවරයා දුණා. කෝට්ටේ ශාන්තදේව තෝමස් දෙවමැරුමේ මීසම් පාලක හා කෝට්ටේ දිසා නායකවරයා බවට පත් වූයේ 1982 සිට 87 දක්වා. YCW හා ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේහි පදවි ආත්මික අධ්‍යක්ෂක වුණෙත් මෙතුමා. කොළඹ පදවි රාජගුරු අනුනායක තනතුර පූජක ඡන්දයෙන් පත් වූ 4 දෙනාගෙන් කෙනෙක් වෙනවා. Center for Society and Religion හි 1989 ජූනි 9 සිට 1997 ඔක්තෝබර් 11 දක්වා අධ්‍යක්ෂකවරයා බවට පත් වුණෙත් ඈනස් පෝරුතොට පියතුමා වෙනවා කියලා තමයි සඳහන් වන්නේ. රෝමී ග්‍රිගෝරියන් විශ්වවිද්‍යාලයේ සන්නිවේදනයේ දේව ධර්ම දූත හා සන්නිවේදන ක්‍රියාවලියට අවශ්‍ය සැලසුම් ගැන ක්‍රමවේද ගැන මූලධර්ම අධ්‍යයනය කර ඉන්පසු එංගලන්තයේ අයර්ලන්තයේ ඇමරිකාව පිලිපීනයේ ඉන්දුනීසියාව ඉන්දියාව හා පකිස්තානයේ වැනි රටවල මාධ්‍ය සංචාරකවලට සහභාගි වී තිබෙනවා. 1989 සිට ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය මණ්ඩලවල සමාජිකත්වයේද දැරුවා. වත්තල මීසම් පාලකයා වරයා උනායි වත්තල සාන්තානා හා ගල්වැටිය දේවමාතා දෙව්මැදුරු සමාගමේ දෙවිවර ශාන්ත මරියා නැදිමාලේ ජේසුබුලිඳුන්ගේ දෙව්මැදුර දෙවිවර සිපු සෙවණ අත්තිඩියේ ත්‍රිත්‍ර භවනද ඔහු පාලනය කළ දේ අතර වුණා. කිරිමෙටියාගාර කඩවත මීසම් පාලක ශාන්තන්තෝනි දෙව්මැදුර 2004 නොවැම්බර් මාසයේ සිටම ඔහු සේවය කර තිබෙනලු නාව ශාන්ත පේදුරු පාවුල් මැදුරේ 2011 වසරේ සිට මේ දක්වාම සේවය කරනවා. ඈනස් පෝරුතොට පියතුමා නිර්මාණය කළ නිර්මාණ සංඛ්‍යාව 100 ඉක්මවන වෘත්තීය සමිති විප්ලවයේ ගිහියා සුරාව භාව්‍ය වාදයේ සේරම් හිමි කාදිනල් කුරේ චිත්‍රපට ගැන තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ක්‍රමයේ ජීවිතයේ පූජාවකි වතිකානු කතිකා කිතුණු පෙරළිය ගොවිතැන හා ලංකාවද භක්ති ප්‍රබෝධයේ දූතය ඇවැනි සංගරාද තවත් බොහෝ නිර්මාණද ඒ අතර වෙනවා. කිතු සසුනට අනුපමේය සේවයක් ඉටු කළ පියතුමකු හැටියට ඈනස් පෝරුතොට පියතුමා හඳුන්වන්න පුළුවන්. අවුරුදු 50කට 60කට පෙර අපේ පාසල් සිසු මසිට අවදී ඈනස් පෝරුතොට පියතුමාගේ ලිපි ලේඛන නිරතුරුවම පුවත්පත් සංග්‍රහවල පළ වුණේවයි පාදකයෝ ඉතා ආදරයෙන් වැළඳගත්තා. කතෝලික සතුන්ට දේශීත්වයක් ලබා දීමට ක්‍රියා කළ මෙතුමා නියම ලංකා පුත්‍රයෙක්. අපි එතුමාට දිගාසිරි පතනවා.
දියම් රෑමි දෙරු මවුතුරුලේ උණුසුම ලබමි මේ ලෝකෙට ආවේ සීත සුළං රළි දසත හමත් සැත පීලයි වලින විත යන්නේ තුන් කෑ ගසති රජතුන් කටුව බිලිඳු ළඟ වැටි පඳුරු උඹ කරති මාරියතුමියගේ පින්බර මුහුණින් එළියක් දිස්ගුයේ දුසේ තුමා කිසිදාකත් නෑ දෙවියන්කට පිටු පෑවේ දිවස් වරුන් බොහෝ කලකට පෙර ගීදෙයින් ඉතුරුවා කලකට පෙර ඒ බෙත්ලෙහෙම් සුන්දර වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ සුන්දර වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ
හොඳයි නත්තල් උත්සවය සනිටුවන් කරමින් එම ගීතය ඔබ වෙත ඉදිරිපත් කළේ ඔබ දන්නා මේ නත්තල් සමේ මෙම ගීතය විවිධ භාෂාවලින් සහ විවිධ සංගීත රටාවලින් ඔබ සවන් දීලා ඇති. ඉතින් නැවතත් මතක් කරන්නේ 2017 දෙසැම්බර් 16 වෙනි සෙනසුරාදා සවස 6:00ට එක්සත් ශ්‍රී ලංකා සංගමේ සහ නාසීලන්ත ශ්‍රී ලංකා පදනමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන නත්තල් ගී සහ නත්තල් කැරොල් සහ සංගීත සන්ධ්‍යාව වසර අවසාන සංගීත සන්ධ්‍යාව 2017 දෙසැම්බර් මාස 16 වෙනි සෙනසුරාදා සවස 6:00ට පැන්වේ සන්සෙට් වීව් පාරේ සෙන්ට් පැට්‍රික්ස් චර්ච් ශාලාවේදී පැවැත්වෙනවා. ඉතින් මේ කාරුණික ආරාධනය දාබර ඔබටයි. ඉතින් සමගම අපි සැහැල්ලු රාත්‍රී ආහාර ප්‍රමාණයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අපිට පුළුවන් ආකාරයට. හොඳයි. එහෙමනම් තවත් තියෙනවා මේ අපි දැන් මේ කේක තොරතුරු හොයාගෙන යනකොට දැන් අපි දන්න හොක් ලාංකික හැටියට බොහෝ දෙනා නනේ ලංකාවේ කොහොමද මිටිය පොඩ සැරට සැරට රසට කන්නට ආසයි එක්ක මිරිස් තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඇඹුල් තියෙන්න ඕනේ සමහර නම් මිරිස් කන්න බෑ කියලා කියන බොහොම සැරයි කියලා කොයි හැටි වෙතත් සමස්තයක් වශයෙන් ගත්තාම දැන් විශේෂයෙන් විදේශිකයන් අපි කියමු නැත්නම් නවසීලන්ත ජාතිකයන් එහෙම නැත්නම් වෙනත් රටක ජාතිකයන් අපේ කෑමක් එහෙම දැක්ක ගමන් හරිම ටිකක් බයයි ගන්න මොකද මේ මේ කේක් කෑල්ලක් දුන්නත් සමහරට නෝ තෑන්ක්ස් කියලා කියන මොකද හේතුව බයයි මේක සැරට තියෙයි කියලා ස්පයිසි කියලා කොයි හැටිදත් මේ මිරිස් කියන දේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එහෙම නැත්නම් ඒ තදාසන්න දකුණු ආසියාතික රටවල් ඒ ළඟම ඉන්දියාව බංග්ලාදේශය පකිස්තානය වගේ රටවලට විශේෂයෙන් අවශ්‍යම දෙයක් වාගේ මේ ජීවිතේ කොටසක් වාගේ මොකද මිරිස් නැතුව කන්නට බැහැ වාගේ ඉතින් මේ මේ මිරිස් වලට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ රටාවේ විවිධ වර්ගයේ මිරිස් වර්ග තියෙනවා ලෝකේ පුරා. දැන් මම දන්න එක්තරා නව ශ්‍රීලන්ත ජාතිකයෙක් ඉන්නා මගේ ඉස්සර කල්මනාකාරවරයා පුදුම ආසාවක් තියෙන්නේ මිරිස් වලට මිරිස් ගැන කතා කරොත් මේ ලෝකයේ තියෙන මිරිස් ප්‍රභේද ගැන රෑ එළි වෙනකන් හරි කතා කරයි ඒ සමගම අපි වැඩ කරපු සේවා ස්ථානයේ දොරටුව ළඟ කොන්ක්‍රීට් ට්‍රෆ්ස් දෙකක් දාලා ඒකට අවශ්‍ය පස් සහ වෙනත් ජාති ගෙනලා දාලා මිරිස් වවල තිබුණා මිරිස් වවල ඒවා මිරිස් කඩලා මිරිස් ඒවා මේ අධිශීත කරලා ප්‍රයෝජන ගත්තේ උදේ පාන්දර බො විශ්වාස කරන්න දැන් තියති මේ සුදු මිනිස්සයා කඳුල් බැහැ බැ නූඩ්ලස් කනවා මේ රතු පාට මිරිස් කෑලි කපලා එකට දාලා ඉතින් ඒකේ කෙනා පුරුදු වෙලා තිනුයිද කොහොමද මේ මිරිස් ගැන කතා කරන්නට යන්නේ දැන් පලිබෝධකයාත් විලෝපිතයාත් මරණ විෂ රසායන වෙනුවට ජෛව පාලන කෘෂිකර්මය. කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය නැතුව මේ වෙනත් ක්‍රමයකින් මේ විෂ මකන්න පුළුවන් කියන කතාවක් තමයි මෙතන කියන්නේ. ජෛව පලිබෝධ පාලනය ගැන අපිට මනාව වැටීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ දේවල් අප දැනටමත් කතා කරලා තියෙනවා. ගොවිතැනට හානි සිදු කරන පලිබෝධ සතුන් ඕනට සතුරු කෘමි හෝ වෙනත් සත්ව විශේෂ මගින් පාලනය වන්නට ඉඩ හැරීම මේ සාරාංශගත අර්ථය. ඒකාබද්ධ පලිබෝධ පාලනයේදී විලෝපිතයා මෙන්න පලිබෝධකයාද අපට වැදගත්. මන්ද විලෝපිතයාගේ ප්‍රයත්නට පලිබෝධකයා වැදගත්ම සාධකය වෙන්නේ. මේ හැරුණකොට මෙහිදී අප නොදකින නොසිතනා ස්ව නොබලන පැත්තක් තියෙනවා. එනම් පලිබෝධකයා සහ මිනිසා මුහුණට මුහුණ හමුවන්නේ තරඟකාරී ආහාර බෙදා හදා ගැනීම සටනේදී. එහිදී වඩාත් බලවත් මිනිසා පලිබෝධකයාව අතුගා දමන අතර එම සතුන් මගින් පරිසරීය සමතුලිතභාවයට ලැබෙන අනුග්‍රහයන් සම්බන්ධයෙන් ඔයා බලන්නේ නැහැ. කුමිනාශක භාවිතයේදී පලිබෝධකයා හෝ විලෝපිතයා කියලා වෙනසක් නැහැ. නොදැනුවත් ගොවියා අතින් සිදුවන්නේ මේ සියලු සත්ත්ව විශේෂ එකවරම ඉදන්වීම. ආසියානු කලාපයට අයත් බොහෝ කුෂිකාර්මික රටවල හිස ඔසවමින් මధుර තර්ජන ගැන හිතලා බලන්න. මේ වන විට සුව කිරීම අපහසු මැලේරියා රෝගකාරකයක් පෙරගමන් ගන්නවා තිබුණා. මధుරවන් ස්වභාවික පාලනය කළ විලෝපිතයා නටක මොන වෙලාවද? මధుරවාට විලෝපිතයෙක් නැති ගන්න. හිතනවා නම් මේ ගැන සොයාබැලින්න තාමත් කාලේ ඉතිරිලා. පරිසර හිතකාමී තිරසාර ලෙස සාක රෝග පාලනය කෙරෙහි අද විද්වතුන්ගේ අවධානය යොමු වෙලා මේ සඳහා විවිධ වූ ජෛව පාලක සුද්‍රජීවි විශේෂ යොදා ගනිමින් පරිවේෂණ සිදු කරන අතර දිලීර බැක්ටීරියා සහ වෛරස් විශේෂ මේ සඳහා යොදා ගන්නවා. මෙතෙක් විවිධාකාරයෙන් පරිවේෂණයට ලක් කළ සුද්‍රජීවි විශේෂ අතර ට්‍රයිකෝඩමා දිලීරය කෙරෙහි විද්වතුන්ගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ දිලීර විශේෂය සෙසු දිලීරකාරක රෝගකාරකයන් මර්ධනය කිරීමට විශේෂ හැකියාවක් දක්වන අතර ඒ පහස දහන ආකාරයට ක්‍රියාත්මක වන්නේ ශාක රෝගකාරක මත පරපෝෂී වීමේ හැකියාව මයිකෝ පැරාසිටිසම් අනිකුත් සුද්‍ර ජීවීන් හා තරගකාරීත්වයේ කම්පිටිෂන් ශාක රෝග සඳහා ප්‍රතිරෝධතාවයක් ඇති කිරීමේ හැකියාව ඉමේහිටි පරපෝෂී ශෛල විනාශ කිරීමේ හැකියාව සෙල් ලයිසිස් ත්‍රිකෝඩමා දිලීරයේ තියෙන කඩිනම් ගුණන හැකියාව ඒ ඉතාමත් ඉහළ ගුණාත්මක භාවින් යුතු ජෛව පාලනයක් බවට හඳුනාගෙන තියෙනවා. මේ එය මෙරට ප්‍රචාරිත කිරීමට පෙර එම දිලීරයේ දේශීය විශේෂ හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් පැනනවා. මේ අවශ්‍යතාවය සපුරාලීමට දේශීය වශයෙන් රැස් කළ ට්‍රයිකෝඩමා මාදී රූප අණුක ජීව විද්‍යාවේ සමුතින් තුලින් මෙහෙම විද්‍යානුසාරයෙන් මෝර්ෆොලොජිකල් කැරක්ටරයිසේෂන් වර්ගීකරණය කර ගැනීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ භෝග වගාවලට ජෛව පාලන වශයෙන් භාවිත කළ හැකි දිලීර ලෙස ට්‍රයිකෝඩමා ඇස්පරේලියම් විශේෂය හඳුනාගෙන තියෙනවා. ඉතින් දේශීය දෙමුවන් මිරිස් බීජ නිපදීම දෙමුවන් දීර්ය නැමති ලක්ෂණය උපයෝගී කරන භූගෝල දෙමුවන් ප්‍රභේද නිපදීම ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ශාක අභිජනන ක්‍රමයක්. වැඩි අස්වැන්න ආකර්ෂණීය පෙනුම රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාව මෙම දෙමුවන් දීර්ය නැමති ලක්ෂණයේ ප්‍රතිඵලය. ලෝපුරා මෙලෙස අභිජනනය කරන දෙමුවන් ප්‍රභේද ගොවීන් අතර ඉතාමත් ජනප්‍රිය වෙලා වර්තමානයේ ශ්‍රී ලාංකික ගොවීන් මෙම දෙමුවන් ප්‍රභේද වගා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. මිරිස් දෙමුවන් ප්‍රභේද පිළිබඳ සලකා බලන විට වර්තමාන ලාංකීය වෙළඳපොළ පවතින මිරිස් දෙමුවන් ප්‍රභේද සියල්ලම පහේ විදේශීය රටවලින් ගෙන්වන ලද ඒවා. මෙම දෙමුවන් මිරිස් ප්‍රභේද වැඩි දියුණු කරලා තියෙන්නේ විදේශීය රටවල පවතින පාරිසරික තත්ත්වය යටතේ එම පාරිසරික තත්ත්වවලට අනුවර්තිතාවය සලකා බලමින්. නමුත් මෙම දෙමුවන් ප්‍රභේද බොහොමයක් ශ්‍රී ලාංකික පාරිසරික තත්ත්වය යටතේ දක්වන අනුවර්තිතාවයේ අඩු බවක් පෙන්වුම් කරන්නේ. මේ ප්‍රතිඵලය වන්නේ දේශීය පාරිසරික තත්ත්වය යටතේ මෙම විදේශීය දෙමුවන් මිරිස් ප්‍රභේද බොහොමයක් රෝග හා පලිබෝධවලට ගොදුරු වීම. එමෙන්ම මෙම දෙමුවන් මිරිස් බීජවල ඉතාමත් මිල අධිකයි. මෙම බීජ මිලදී ගිරම සහ පමණක් ගොවීන් විශාල මුදලක් වැය කරනවා. මෙම කරුණු සලකා බලමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර මහ ඉලුප්පලම ක්ෂේත්‍ර භෝග පරිශනා සංවර්ධන ආයතන දේශීය දෙමුවන් ප්‍රභේද නිපදවීමේ වැඩසටහන ආරම්භ කළා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දේශීය පාරිසරික තත්ත්වවලට අනුවර්තිතාවය දක්වන වැඩි අස්වැන්නක් ලබා දෙන රෝග හා පලිබෝධවලට ඔරොත්තු දීමේ හැකියාව සහිත දෙමුවන් මිරිස් ප්‍රභේද නිපදවීම. මේ අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් පරිශන ආයතන මගින් නිපදවන ලද ප්‍රමුඛ දෙමුවන් මිරිස් ප්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින පරිශන ආයතන ලද න පරික්ෂනාවට ලක්කන බැවි දේශය පරිසර තත්වලට වැඩි අනුවර්චිතාව දක්වන දෙමුන් මිනිස් ප්‍රබේද ගොවීන්වත ලබාදීමට මෙම වැඩසටහන මගින් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මිනිස් වර්ග ගොඩක් තියෙනවා මම ඒක ඉදිරියේදී සඳහන් කරනවා. කොහොමනත් අපි මේ කතා කරන්නේ මම ආරක්ෂක කිව්වාගේ අපිට මිනිස් ටිකක් දැන් කොහේ සමහරු කොහෙ තිබුණත් ගෙනියනවානේ දැන් මේ දාස්සල මම හිතන්නේ අඹ මිරිස් කිලෝවක් නව ශ්‍රීලන්ත ඩොලර් වලින් ඩොලර් 30ක් විතර නะ ඒත් මම උනත් කොහේ හරි තිබුණොත් අනිවාර්යෙන් ගේනවා මොකද පොඩ්ඩක් අඹ මිරිස් කාලා කිහිප තිබුණා තමයි අපේ කැමල රස පොඩ්ඩක් අපිට දැනින්න. ඉතින් කොයි හැටි වෙතත් අපි බලමු තවත් ගීතයකට සවන් දීලා බලමු මේ ගීතය මොකද්ද කියලා ඔබ වෙනින් ඉදපත් කරන්නට මෙම ගීතය මෙම ගීතය ඉදිරිපත් කරන්නේ ඉස්සලා අපි ඉදිරිපත් කළේ ජිප්සිස් ගීතය. මෙම ගීතය සමහර ලාට මේ හොඳයි පැරණි ගීතයක් ඒජේ කරීම් ඔබ ඉදිරිපත් කරන්නේ.
සාදු ත්‍රිපාත් ge pina du bav sagare sadhu sire pa e puri rahul bimba devi haradagi maharam tie sadhu sire pa මුදන ලෙසේ මේ ගෝර පවේ ඔබ වින්දා හෝ ඒ ගෝර දුකා ඒ ගෝර දුකා ඇඟ මාස කපාලා ලේ දන්දි එකසේම දයා පාලා ඒ රාහුලසේ අප සෑම සිතා රාහුලසේ අප සෑම සිතා වනගත වීලා ඥාන වඩාලා පීනාදු භවසාගරේ සාදු සිරිපා ජය ශ්‍රී මහා බෝධි මුනේ දියදා දස පාරමි ධර්ම බලෙන් ස්වාමී මාර පරාදේ දුන් මාර පරාදේ දුන්නාය අපසාදු පියාමි අපසාදු පියාවි ලෝවක ජය බිම වේ නගරේ විසාලා වඳී සදා මා සාදරේ සාදු සිරිපා සාදු සිරිපා ශ්‍රී මුනිනාකි තීනාදිනු භව සාගරේ සාදු සිරිපා
හොඳයි. ඒ සිරිපාද ගීතය ගායනා කරේ ඒ ජේ කරීම්. ඔබ දන්නා දැන් අපි නත්තල ගැන කතා කරද්දී මම සිරිපා සමය ආරම්භ වෙලා තියෙන්නේ පසුගිය උඳුවා පුර පසළොස්වක දිනෙන් වෙසක් පුර පසළොස්වක දිනේ වෙනකන්. ඒ සමගම ඔබ ශ්‍රී ලංකාවට ගියොත් ඔබට හැකිනම් සිරිපාදේ තරණය කරලා එන්න පුළුවන්. පුළුවන් නම් නමුත් දම මොනත් පෞද්ගල හිතාගෙන ඉන්නවා තව ඒ කතාවක්වත් සිරිපාදේ තරණය කරන්න පුළුවන් නම් ඒක ලොකු භාග්යක් කියලා. ඉතින් කොහොමනත් නැවතත් මතක් කරන්නේ මේ සිරිපා සමය නැත්නම් සිරිපා අඩවිය මේ සිරිපා අඩවියේ තිබෙන හාස්‍ය සහ අභිරහස් දේවල් සිරිපා අඩවියේ වැවෙන වටිනා ගස් වර්ග බෙහෙත් වර්ග ජීවත් වෙන සමනලීන් සහ විශේෂ ජීවීන් ගැන අපි ඉදිරි වැඩසටහන් ලියුම්බට කතා කරනවා. නමුත් අපි විශේෂයෙන් දැන් අපි කල්පනා කරනවා දැන් මේ දවස්වල බොහෝ දෙනා සූදානම් වෙලා ඉන්නේ මේ නත්තල් උත්සවය ගැනනේ. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල වෙළඳ සල්වල විශේෂයෙන් සේල් තියෙනවා කුඩා දරුවන් සාප්පු සංකීර්ණ වලින් එළියට එනවා බොහෝ වෙලාවට දෙමව්පියන් සමග තෑගි මලු අතින් ඉල්ලගෙන දෙමව්පියන් රන්සින් ටිකක් ඉතින් අපහසුණත් කොහොමවත් කරන්නට ඕනේ. නත්තල් ගස නත්තල් තෑගි දෙමව්පියන්ට වැඩිහිටියන්ට දෙන තෑගි මේක එක්තරා විදිහකට ගත්තොත් අපේ ලංකාවේ විදිහට නම් අලුත් අවුරුදු දෙරත් සමහරට සැලකෙනවා කියලා හිතන්න පුළුවන්. කොහේට වෙතත් අද අපි මේ ඉදිරිපත් කරපු වැඩසටහන සාමාන්‍ය ඉදිරිපත් කරන්නේ ජීඑස් සහ රූපා දිදන අද උන් දිදන ශ්‍රී ලංකාවට යන බැවින් මේ වැඩසටහන අපට අදිසිය ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. යම්ෂාට බහඩෝ තුන නම් ඒ සම්බන්ධව අපි සමාව අයදිනවා. අදත් එක්සත් ශ්‍රී ලංකා සංගම වෙනුවෙන් මෙම වැඩසටහන නිෂ්පාදනය කරමින් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කරමින් තාක්ෂණයේ හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් සමග මෙතෙක් ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ඒ සමගම අද හඬදායකත්වයෙන් සහභාගී වුණා
කාන්ති දසනායක.
ඉතින් ලබන සතියේ මේ වේලාවට ඔබ හමුනුතුරු ඔබට සෝදාය සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක කරන්න එපා 2017 දෙසැම්බර් 16 වෙනි